බෞද්ධ පවුලක බිරිඳ ස්වාමි පුරුෂයාට අනපැනවීම ගැළපේ. දැන් මෙතනින් අපි දැනගන්න ඕනේ ඉස්සෙල්ලා මෙහෙමයි. බෞද්ධ ශිෂ්ටාචාරයේ හැඩගැහිච්ච පවුලයි. බෞද්ධත්වයයි දැනගන්න ඕනේ. බෞද්ධ ශිෂ්ටාචාරයට අනුකූලව හැඩගැහිච්ච පවුලක එක්තරා සුචරිත ආකල්ප සුචරිත ක්‍රියාමාලාවක් තියෙනවා. හැබැයි මේ තත්ත්වයටපත් වෙන්නේ බෞද්ධත්වයටපත් වෙච්ච පිරිසක් ඇසුරු කරලා ඒ පිරිස ඇතුළෙන් බෞද්ධ සමාජයක් ගොඩනැගිලා ඒ බඳු බෞද්ධ සමාජය තුළින් පවුලක් ගොඩනැගුණොත් ඒකේ ඇති වෙන ශිෂ්ටාචාරයක් තියෙනවා. හැබැයි ඒ ශිෂ්ටාචාරය මේ කාලේ නෑ. මොකද හේතුව ඒක අනිත් පැත්ත කණපිට ගහලා ගිහින් තියෙන්නේ. දැන් අපිට මොකද කරන්න තියෙන්නේ? අපිට පුද්ගලිකව බුද්ධිලිකව අපේ බෞද්ධත්වය රැකගන්න උත්සාහ කරන්න ඕනේ. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. මේ අනපැනවීම ගැන කතාවක් තියෙනවා බිරිඳ ස්වාමි පුරුෂයාට. එක්තරා අවස්ථාවක අපේ සැරියුත් මහරහතන් වහන්සේ වඩිනකොට සිවුරු පොටක් බිම ගෑවුවා. හත් අවුරුද්දේ ළමයෙක් එදා මහාන කරලා හිටියා පැත්තක. ඒ හත් අවුරුදු මුචේ හාමනීරියෝ කියනවා, "හැබැයි සාරිපුත්තේනි, ඔබ වහන්සේගේ සිවුර බිම ගෑවෙනවා." ගැලපෙන්නේ නෑනේ. බැලුව ඇත්ත කාරණේ. ඒ වෙලාවෙම පැත්තකට ගිහිලා ක්‍රමානුකූලව සිවුර පොරවාගෙන ඇවිදලා ළඟ දන ගැහුවා. "ඇවැත්නි, දැන් හරිද?" "ආ, දැන් නම් හරි." ඔය වැදෙන කියා මේ හැබැයි හාමුදුරුවෝ කවුද පුජි? හත් අවුරුදු ඉන්න එදා මහනුවර හාමුදුරුවෝ කවුද? දිනාගේ මානසිකත්වයන් කොහොමද? තත්ත්වය කොහොමද? ඒ කිව්ව අවවාදයේ පිළිගත්තේ කොහොමද හැරියුත් හාමුදුරුවෝ? එදිනෙම මහනුවර හත් අවුරුදු සාමයේරයන් වහන්සේ නමක් මගේ අඩුපාඩුවක් කියා දෙනා නම් මං හිස් මුදුන් මල්කට සමානව පිළිගන්නවා. ඒකම හිස් මුදුනින් පිළිගන්නවා. මේක උතුම් ගුණයක් කියලා බුදුරන් ඒ කියන්නේ හැරියුත් හාමුදුරුවෝ ඒ නිවාත ගුණයේ වටිනාකම වර්ණනා කළා කියලා මෙන්න මේක ආදර්ශයට ගන්න. මමත් එහෙමයි. දැන් අපිට දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් බෞද්ධ සමාජයක් තුළ ස්වාමි පුරුෂයාට බෞල්ට දෙන තැනයි ස්වාමි පුරුෂයාට දෙන තැනයි මොකද්ද තියෙන වෙන? ස්වාමි පුරුෂයා හිතා ඉන්නවා, "ගෑණි මට කියන්නේ, ගෑණි කවුද?" බමුණන්ගේ නම් මතය තියෙනවා දංගුල ප්‍රඥා කියන්නේ ගෑණි ඉනවාද අපිට කියන්න කියලා. ඇඟිලි දෙකේ නුවණ තොට තියෙන්නේ. තොට තියෙන්නේ හාල් ටිකේ වතුර බලා ගන්න තියෙන ඇඟිලි දෙක ඔබලා බලා ගන්න නුවණ විතරයි. තොට මොන දැනීමද අපිට කියන්නේ? ඒ වගේ බොහෝම පහත් කරනවා භාර්යාව. මාර්යා උපදේශ දුන්නොත් එහෙම ස්වාමි පුරුෂයා කෑල්ලක් කපලා දානවා වගේ අමාරුයි හිතට. මොකද? හැබැයි ඒක බෞද්ධ ගතිය නෙමෙයි බමුණු ගතිය. බෞද්ධ ගතිය තුළ කවුරු කාට කිව්වා? අඩුපාඩුවක් තිබිලා අඩුපාඩුව පෙන්නනවා. අපි ඉස්සෙල්ලාම හිතලා බලන්න ඕනේ මේ පෙන්නන්නේ මගේ අඩුපාඩුවක්මද? ඇත්ත වශයෙන්ම මේක අඩුපාඩුවක්ද? කවුරු පෙන්නුවා කමන්නේ ඒක අඩුපාඩුවක් නම් මම නිහතමානීව පාර ගන්නවා. මෙන්න මෙතන හිටියෝ. ඒක බොහොම වැදගත් බෞද්ධ තමයි. හැබැයි මේක නෙමෙයි අද යන්නේ. දැන් මිනිහා බීලා ගෙදර එනවා. ඔය හැරි රස්තියාදු වෙලා ඉඳලා ගෑනට බොරුවක් කියනවා. "ආ, මට ඔය ඔරුවල මං අල්ලන්න එපා. මං දන්නවා ඔයාලගේ හැටි." යන්නේ නැහැ ඊට පස්සේ රෑ වුණාට පස්සේ ගෙදරදී. "ඔව් මට කියන්න දෙනවද මොලේ?" ගැලපෙනවා. මම කියන ගහලා තෝ හිට බී කිව්වොත් දැන් අපි ඒක ලෝක පෞල් සම්බන්ධයේ එක්තරා ක්‍රමයක් අද තියෙනවා. හැබැයි අවංකවම අර කියන කතාව සැරට කියන්නත් පුළුවන්. ඊට පස්සේ ඇයි එහෙම කියන්නේ කියලා ඇහුවොත් ඔයිට වඩා මහා ගැඹුරු දයානුකම්පාවක් වගේ මතුවෙලා තියෙනවා. ඔකේ දකින්න බලන්න මමයි දරුවයි විතරයි ගෙදර ඉන්නේ. දැන් මේ හැමදෙනම හොරු මංකොල්ල කාරයෝ දීපු එවුන් වරදක් ඕනේ නැහැ. ගමලා ඉනවා පිහියෙන් පොඩ්ඩක් වචනයක් වැරදුනොත් අඳුරන් නැතුව අයිනවා. මේ සෑය විලාවේ අවිලාවේ ගිහිල්ලා මෙච්චර අපිට පිරිසන්නට ඉන්නේ බලා ගන්න ඉන්නේ. ඉතින් ඒ මිනිස්සුන්ට බැරිලා හරි එහෙම කරදරයක් වුණොත් ඒ නිසා මට වේගයක් ඇදී මං කිව්වා යන්න එපා යකෝ කියලා කෑ ගැහුණා. ඒ ඉඳන් මං එහෙම කිව්වේ. දැන් මෙහෙම කිව්වොත් මොකද වෙන්නේ? තරහෙන්ද කියා තියෙන්නේ? අර භාර්යාව සාපිරුසයාට අර අරින්දිට කියා තියෙන තරහෙන්ද? නෑ නෑ, ඊට වඩා ගැඹුරු පැත්තක් තියෙනවා. අනිත් පැත්තට කියන්න පුළුවන්. ස්වාමි පුරුෂයා භාර්යාවටත් එහෙම කියන්න පුළුවන්. ඒකෙත් ඇත්තක් තියෙනවා නම් අපි බලන්නේ කවුරු කොහොම කිව්වා. තමයි තාත්තේ යන්න එපා විදිහට කෑ ගහයි. අපිටම ලැජ්ජා ඉස්කෝලේ යන ළමයි වගේ බලා හිටියා තාත්තා ගිහලට නැටවලු ඇඳුමක් නැතුව අහවදේ. බලන්නකෝ අපි තාත්තා කියලා අපිට කියන්න පුළුවන්. දැන් දඩුවේ කිව්වොත් දැන් කාලේ හැදෙනෙවුම් මහා තාතරවා දෙන්න පුතු. තාත හදන පුතු. හරිද දැන් එයා කියන. නෑ නෑ දරුවා කිව්වා කමක් නෑ ඇත්ත වශයෙන් මේක දුස්තරද. මගේ වීමත්කමට හෝ මගේ නොසලකිලිකමට ඒ ළමයාට පෙන්වන එක මට පෙන්ුන්නේ නෑ. අන්න එහෙම ඉදලා ඒක පිළිගන්න පුළුවන් හොඳයි පුතේ. ඇත්ත වශයෙන් මගේ වරදක් ඒ සිද්ධ වුණේ. ඊට පස්සේ එහෙම කරන්නේ පුතාලා. මගේ ලැජ්ජාව වෙනවා නම් මම කොහොමද ඒවට ඉඩ දෙන්නේ. මට සමාවෙන්න පුතා වුණා කමක්. අන්න එහෙම කියන්න පුළුවන් ඒක බෞද්ධකම. ඉන් බෞද්ධත්වයේ ඉති අහන්න පුළුවන්. ඇයි මට එහෙම කියන්නේ? ඇයි අවවාදයක් කරන්නේ? ඒ මොනිහිකද කියන්නේ කියන්නේ? ගුණේ සීබුද්ධියෙන් නුවණින් යුතව කතා කරන්න පුළුවන්. හේතුවක් ඇතුවද මට එහෙම අවවාද කරන්න? ඒ අවවාදී හරයක් තියෙනවාද? කවුරු කිව්වක් කමක් නෑ. අන්න එහෙම දකින්න පුළුවන් නම් ඒක තමයි විශේෂත්වය. අපි දැන් මේ බෞද්ධ පෞලක කියන එක අද හදාගෙන තියෙන මේ රටාවල් තියෙනවා. හැබැයි ඒක හරියට ක්‍රමයක් තිබුණා. අනුන්ගේ අවවාද ලබන සුදුසු තැනකේ සාමියා නැති කාලයක් තිබුණා. මොකද හේතුව? එහෙම සමාජයේ දුෂ්චරිත මාත්‍රයක්ව දැකලා කරන්නේ නැති මත්මේ සුද්ධ චරිතයක් ඇති ස්වාමීවරු ඒ කාලේ හිටියා. ඒ බඳු සාය පුරුෂයෙකුට අවවාද කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ භාර්යාවකට. මොනවා කියද? අපිට යමක් අහගන්න ඔබගෙන් අපිට යමක් අහගන්න තියෙනවා. ඔබේ වරද අපි මොනවා කියද? අන්න ඒ දැන පිළිදෙපු ස්වාමීවරු පිරිමි හිටියා. ඒ බඳු පිරිමියාට අවවාද කරන්න අනික යන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. කරන්නේ නැති නිසා බොහොම ආදරෙන් සැලකුවා. මොනවා කියන්නේ? මොන වරදක් කියන්නේ? එයාට බයින්න මට හේතුවක් නැහැ නේ. මගේ ඉදිරි දෙන දෙයක් කියලාත් නැහැ. ඒ જાති දුස්චරිතයක් කරලාත් නැහැ. කරන්නේ නැති බවත් මට විශ්වාසයි. ඒ විශ්වාසය ගොඩනැගින්නේ නිකන්ද? ඊට හේතු තිබුණොත් මම මේ විශ්වාසය භාර්යාවකට හෝ සාහෘදයකට හෝ එකිනෙකා කෙරෙහි ගොඩනැගින්නේ. ඒක ගොඩනැගින්නේ නැති විදිහට කටයුතු කළාට පස්සේ අනිකාගේ කෝස හැදෙන එක කියන්න දෙයක්ද? ඉතින් අපේ කටයුතු වල අපිට කියා තියෙන සංවරත්වයන් තිබුණා මේ කියන අවවාදයේ කොතනකවත් ඉඩක් එන්නේ නැහැ. දුස්චරිතයේ යන විදිහට ඇසින් කටයුතු කරන්න එපා, කනින් දිවෙන් නාසයෙන් ශරීරයෙන් කටයුතු කරන්න එපා කියන මේ දින පංචේන්ද්‍රිය සංවරත්වයේ පිහිටියන. බැලුව බැල්මට නිකන් නෙමෙයි කියන්නේ ගුණා හැරෙනකොට පොල් බැලේට බව දන්නවා මේ ගෑනුන්ට තියෙන පිරිමින්ට වැඩි ඉව ඕකේ. තේරුම් ගන්න ඕනේ. ගෑනු කෙනෙකුට තියෙනවා පිරිමියෙකුට වැඩි ඉව ගුණා හැරෙන්න පොල් බැලේට. දකින්න පුළුවන්. මිනිහා ඇහැ ගහන්නේ මේ විදිහට ඇහැ ගහන්නේ මෙන්න මේ අදහසින් කියලා දකින්න පුළුවන් ශක්තියක් බොහෝ වෙලට ගෑනු අයට තියෙනවා. ඒ නිසාම කැරකෙනකොට දන්නවා මූ කැරකෙන්නේ අහවල් අදහසක්. ඒ තරම් සිවුම් නුවණක් තියෙනවා අනිත් පැත්ත නැතුව. ඒ පැත්ත හොයන්න. පොඩ්ඩක් ඉඳලා බලන්නකෝ පිරිමි කට්ටිය. ඒ කීප එක ඇත්තක් නැද්ද කියලා. ඒතර වෙන්නේ වෙනසක්. ඉතින් අපිට ඇත්ත වශයෙන් එහෙම එකක් ඇති වෙන්න විදිහක් නෑ. අපි තුල අවංක සුචරිතයක් තියෙනවා. එහෙම කියන ප්‍රශ්නයක් අර මුලක් නැගින්නේ විදිහක් නෑ. ඒ නැගින්නේ ඔය තුල. ඒ වගේ අපි කරන ක්‍රියාකලාපයන් තුලදී අපි හරියට සුචරිත නම් අපේ ක්‍රියාකලාප අනවසී විදන් අපේ නැත්නම් අපේ අතේ මුදලක් තිබුණා වුණා දුන්න ගෑනු වල ගානක් නැහැ. මහත්යාගේ සල්ලි දුන්නා මහත්යා කවදාවත් නිකන් නැති කරන්නේ නැති කියන බව මම දන්නවා. මහත්යා විදන් කළොත් අවසී දෙයකට මිසක් අනවසී විදන් නැති බවත් මම දන්නවා. ඉතින් මහත්යාගේ සල්ලි දුන්නා මමයි මොකද? අපිට කොච්චරක්වත් අලුපාඩුවක් කරන්නේ අපි අලුපාඩු හොඳට හොයලා බලලා කරන කෙනෙක්. ඒ වගේ මෙයා කොහේ ගියත් මට විශ්වාසයි. මම දන්නවා ඔයගේ චරිතයේ කල ඇති කෙනෙක් නෙමෙයි කියලා. මොකද ඒ දකින්න කියන කරන දේ තුලමයි දකින්නේ. ඒ අවංකත්වයේ ඇතිගෙනයි බෞද්ධත්වයේ තුල එහිදියා කියලා අපි මෙතන ගන්නේ බෞද්ධ පෞල කියන බෞද්ධ පෞල ප්‍රධානියා ඉදිරිින් සාය පුරුෂයා පිළිමි. එයා තුල අවංකත්වයේ සුද්ධ නැහ. අර වගේ දෙයක් පිටින් එන්න විදිහක් නැතුව යනවා. ඔතන අසුද්ධ නම් අපේ තුලින් අපිට හංගා ගන්න බැහැ. වරදී එන්නේ නිකන් නෙමෙයි. ඔහොමත් සුද්ධ වෙලාම ඉන්න පුදුලිට අභූත චෝදනා එනවා නම් සසල කරන ලද පාප කර්මය ඔහුට ඇදිලා ඇදිලා කාගෙන් හරි එනවා මහා ගන්ධියා වැමිනකින්. ඒ වගේ ඇවිදින පුදුලන් වහන්සේ අභූත චෝදනාවේ සුන්දරි පරිබ්‍රාජිකා බොරුවට චෝදනා කළේ. එහෙම සංසාර උරුමේ නිසා අභූත චෝදනාය වන්න පුළුවන්. එහෙම ආවත් අපි අකම්පිතව බාර ගන්න ඕනේ. මොනවා කරන්නද මම සංසාරේ අනුගේ පෞල් කලාකාරකම් කරපුවා. අනුගේ පෞල් විදෝපුවා. අද මටත් අභූත චෝදනාවකින් ඉනවා මෙච්චර සුද්ධෝ ඉඳගෙන. ඒවටත් මං කම්පා වෙන්නේ. ඒවා ඉවසලා ගෙවනවා. එහෙනම් ඒ පාප කර්මෙ ගෙවිලා යනවා. අවංකව ගෙවුවොත් ඔක වැඩි කල් තියෙන්නේ නැහැ පාප කර්මෙ ගෙවෙනවා. ගෙවෙන්නේ ඉතල අපි ආපහු කරකවනවා. මෙතන හත් දවසෙන් ගෙවන්න තියෙන පාප කර්මයේද 70 අවුරුද්දක් වෙලා ගෙවන්න බැරිලා නැරෙනවා. මොකද අපි අනුන්ට කරපු අවලක් අපි කරා එනකොට අපි ඒක අවංකව බාර අරන් ඉවසිල්ලෙන් බාර අරන් ඉතිලවර කරන්නේ. ආපේක ආපහු ගහනවා. ඒකට දෙකක් කියලා ආපහු බයිනවා. අබුදුතයෝදන එකක් වලොත් ඒකට ඒ වගේ 10ක් බලවත් එකක් අපි ආපහු යවනවා. ඒතර මොකද වෙන්නේ? ගහපු බෝලේ අල්ලලා තියාගත්තම තව පාරක් බෝල ගහන්න ඉතුරු වෙනවා. ඉනේ පාර අනිත් පැත්තට ගහනකොට මේ පැත්තේ අනිත් පැත්තට ගහන බෝල ගහලා ඉවරද? එකම බෝලේ කී පාරක් දෙපැත්තට යනවා. හැය ගන්න බෝලේ ගහලා ඉවරලා බලනකොට දෙපැත්තම විහෙත වෙලා විතරයි බෝලේ යනවා දෙපැත්තට. මොකද හේතුව? ආපු බෝලේ අල්ලගෙන නතර කළා නම් යාවන්නේ නැතුව ඒ බෝල ගහලා ක්‍රියාදාමයෙන් එතනින් ඉවරයි. ඒ කර්ම බෝලේ එනවා අපිට. ආයි බෝලේ ගහනවා අනිත් පැත්තට. ඒ පැත්තෙන් ආයෙ එවනවා. ආයෙ යකලා ගහනවා අනිත් පැත්තට. කර්ම බෝලේ දෙපැත්තට ගගා ඉන්නකොට කර්ම ශක්තිය ගෙවිලා ඉවරෙන්නේ. අපි වේද විදිනවා. ඔය ඕකිනුත් අපිට ආදර්ශ ගන්නයි. බෝල ගහILLා තමයි පිට යන්න පුළුවන්. ධර්මයේ කාලපල ආදර්ශය. ඉතින් කර්ම බෝලේ ගහපුහම එහෙම එල්ල ගියායි. ප්‍රතිචාර දක්වන්න ආපහු නැගුවොත් බෝල ගහILLා ඉවරයි. ආ කර්ම ශක්තිය කරගිල්ල ඉන් ඉවරයි. බුදුරණාහතී දේශනා කරන දින හතින් ගෙවා ගන්න පුළුවන් ඒක. මිනිහා ගෙවන්නේ. ආපහු යවන. ඉවසුවා නම් ඉරහතින් ගෙවුණා. හැබැයි ඉවසෙවිසි වැරදි වැඩකලු ඒක හරියන්නේ නැහැ. තමා අවංකත්වයේ සුචරිතයේ යහපත් ගුණේ පිහිටලා. එනේන වරද ඉවසුවා. අවංකව ඉවසුවා. අර පාපේ වෙච්ච පාප කර්මී දින හතින් ගෙවා ගන්න පුළුවන් ඒවා තියෙනවා. එතන පටන් ගෙවිල යනවා. ඒක දුර දිග යන්නේ නැහැ. මේ බෞද්ධ ධර්මයේ තුල බොහෝම දුරට සාමීර සමාදානයේ උදාකරගෙන මග තියෙද්දි ඒ මාර්ගය අපි අනුගමනය කරන්නේ. ඒකයි කාරණය. සත්පුරුෂයාගේ ගුණයක් තියෙනවා. මොකද්ද? අසත්පුරුෂ දහම් 100ක් අතරේ සත්පුරුෂ එකයි ගුණයක් දැක්කෝ. අර 100 කෙරෙහි මධ්‍යස්ථ වෙලා අර එක ගුණේ වර්ණනා කරලා කියනවා. අසත්පුරුෂයාගේ ගතියක් තියෙනවා. සත්ගුණ 100ක් අතරේ එක ගුණයක් දැක්කෝ. ඒ අගුණේ ඉස්මතු කර කර විවේචනය කරනවා. අර 99ම යටපත් කරලා හිටන් මධ්‍යස්ථ වෙනවා. මෙන්න මේක අසත්පුරුෂ ලක්ෂණේ සහ සත්පුරුෂ ලක්ෂණේ තෝරා ගන්න කියලා සත්පුරුෂ සූත්‍රයයි අසත්පුරුෂ සූත්‍රයයි ගැන සූත්‍ර දෙකක් දේශනා කළා. දැන් අපිට මේ gedara ho baahira ho hadurukawata mula vela thiyenne මොකද? ඔය ප්‍රශ්නේමයි වෙලා තියෙන්නේ. හදුරුකමක් ඇතිලා එකක් කිව්වට පස්සේ කවුරු හරි හම්බෙලා ඇහුවොත් ඒකම ඔප්නං වෙලා ඒකටම කටු වැහෙන විදිහට තව තවත් කතා කියනවා. මොකද අර කිව්වේ අර කිව්වේ උඹට මෙන්න මෙහෙම කිව්වා. හේලම කිසි කෙනෙක් අතන හරි ලස්සන මීපැණි බොනවා වගේ. හරි රසවත් ගිහිලා කියනවා මෙන්න මෙහෙම මම අහගත්තා උඹට කිව්වා. බලපුවාම කියපු කාරණේ වෙච්ච එකක් සිද්ධියක් හරි. ඒකාන්තයෙන්ම කිව්වේ නැහනම් මේ හදලා කියන්න දෙයක් නැහැ මම දන්නවනේ වෙච්ච එක. ඒක නෙමෙයි තාලා කිව්වේ. එයා තවත් මගේ අගුණමයි කියන්නේ. අන්න තව ටිකක් පැහැදුවා. හැබැයි අර අසත්පුරුෂ ගුණ අතරේ එක සත්පුරුෂ ගුණයක් තිබිලා ඒක කියන જાතිය සත්පුරුෂෙක් නා. එයා එකක් කෙනෙක් තරහ වුණා නා. එයා කවුරු හරි කතා කරමින් ඇහුවා නා. මොකක්ද අර කිව්වේ? මන් දිහා බල බල කියනවා මම බලාගෙන. මොකද කිව්වේ? ඔයා ගැන නරක කිව්වේ නෑ. වින්ද වෙ. එක වාක්‍ය තරහයි. මොදා කියනවා මන්ද? මොකද කිව්වේ කියන්නේ? මං කියන්නේ නෑ. අහවල් දවසේ මෙන්න මෙහෙම දවසක මට මෙන්න මෙහෙම යහපතක් කළා මට සනීපැතු ඉන්නකොට මෙන්න මේ ටික කියක් දුන්නා මෙන්න මෙහෙම එකක් මම කියලා කිව්වා. වැරදි කරන්නේ ඇත්ත. ඒ වුණාට මට හොඳකුත් කරලා තියෙනවනේ. මට ඒක මතකයි කියලා මෙන්න මෙහෙම කිව්වා. දැන් එහෙම කිව්ව මොකක් කියයි? උදාර මේ මනසියා මං කොච්චර හතුරුකම් කළා. මං කරපු ගුණයක් ගැනම කියා තියෙනවා. පුදුමයි නේ මේ මනස. ඉතින් මේ මිනිහට මම මොකටද බයින්නේ? ක්‍රමක්‍රමයෙන් මොකද වෙන්නේ? වෛර නිවිල යනවා. හතරකන් ඉවරලා යනවා. මෙහෙම ක්‍රමයක් තියෙනවා බුදුරන් වහන්සේ කිව්ව මග අනුගමනය කළා නම් එහෙම වෙනවා. පෞලිය හෝ වේවා. නරක 100ක් අතරේ එකිනෙක කරපු හොඳ කියන්න පුළුවන් නම් තව කෙනෙක් එක්ක. ඒ ගැන යන්න යන්න මොකද වෙන්නේ? අවදාවත් මගේ ස්වාමපුරුෂයා මට දොස් කියන්නේ නැහැ කවුරුවත් එක්ක. මගේ හොඳක් කියනවා. භාර්යාව මගේ දොසක් කියන්නේ නැහැ මගේ හොඳක් කියනවා. ඔය වචනේ කියන තර පන්නේ එතරම් ගහන. අර අන්න එකයි බෞද්ධ පෞලක ලක්ෂණය. ඉතින් ওই ලක්ෂණයට අනුකූලව හැඩ ගැහුණොත් තමයි ඒ බඳු බෞද්ධ පෞලක් ක්‍රමානුකූලව දැකෙන්නේ. එහෙම පෞලක සාමයක් මිස බේදයක් හටගන්න හේතු නැතු වෙලා යනවා. බේද කරන්න හැදුවත් කරන්න බැරි වෙලා. අමනුෂ්‍යයෙකුට බේද කරන්න බෑ. මොකද අමනුෂ්‍යයාට ආහාරය ඒ පවුලේ නිපදෙවෙන්නේ. රාගයේ, ද්වේෂයේ, මෝහයේ, විශේෂයෙන්ම ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ නැගින් නැත්නම් යම් තැනක අමනුෂ්‍යයාට ආහාර නෑ. ඒතන ආහාර නැතිනම් අමනුෂ්‍ය ජීවත් වෙනවා කිව්වොත් ඒකට හේතු නෑ. එහෙනම් අපි දැනගන්න ඕනේ ලේසිම උපක්‍රම යහපත් පන්නාව මාර්ගයක් තියෙනවා මේ ආර්ය විනය තුල. අමනුෂ්‍යයාට ආහාර දීමේ වැළකුණොත් අමනුෂ්‍යයාගේ පැවැත්මක් ඉතරනේ. හැබැයි අපිට වෙලා තියෙන්නේ අපි අමනුෂ්‍ය ආහාර හඳුරන්නේ නැතුව මිනිස්සු වෙයින් අපි මිනිස් ආහාර පැත්තකින් තියලා අමනුෂ්‍ය ආහාරයෙන් ජීවත් වෙනවා. අමනුෂ්‍ය ආහාරයෙන් ජීවත් වෙන අපි ඔළුවේ ඉඳන් දෙපා මුලට යනකම් අමනුෂ්‍යය විල ඇල්බ ගන්නවා. ඇයි එහෙම කරන්නේ? උන්ගේ ආහාරය අපි ළඟ තියෙන නිසා. හැබැයි අපිට අමනුෂ්‍ය ආහාරයේ හේතුකාරක මොනවද? ඒවා තේරුම් අරගෙන ඒකින් අහකුණාන. ලෝභය අමනුෂ්‍ය ආහාරය, ප්‍රේතයාගේ ආහාරය. ද්වේෂය යක්ෂයාගේ ආහාරය. මෝහය භූතයාගේ ආහාරය. නැහ යක්ෂ ප්‍රේත භූත කරදර ඉවර කරගන්න ඕන නම් ලෝභය ආහාරයක් වශයෙන් අරින් හිතන්න කියන්න කරන්න හොඳ නැහැ. ද්වේෂය ආහාර කරගෙන හිතන්න කියන්න කරන්න හොඳ නැහැ. ද්වේෂ සහගතව හිතන්න කියන්න කරන්න හොඳ නැහැ. මුලා සහගතව හිතන්න කියන්න කරන්න හොඳ නැහැ. ওই ටික ගලොත් මොකද වෙන්නේ? ආහාර නිස්පාදනයේ වෙනසෙනින් යකා පෙරේතයා භූතයා පන්නන්න බෑ. යකාත පෙරේතයාගේ භූතයාට ආහාර නැත්නම් එතන ඉන්න බෑ. එහෙනම් බෞද්ධයෙකුට යක්ෂ ප්‍රේත භූත දෝෂලින් අයින් වෙන්න ඕන නම් ලෝභ සහගත හිතවිලි ක්‍රියාවෙන් අත්තරින්න ඕනේ, ද්වේෂ සහගත හිතවිලි ක්‍රියාවෙන් අත්තරින්න ඕනේ, මෝහ සහගත හිතවිලි ක්‍රියාවෙන් අත්තරින්න ඕනේ. අත්හැලා දැමර පස්සේ ඉතුරුල ඒක එතෙක් හැදිලා තිබිච්ච හරිය සුද්ධ කරගන්න ඕනේ. නැ අලෝභ ආදේශ අමෝහ සහගතව හිතන්න ඕනේ, කියන්න ඕනේ, කරන්න ඕනේ. ඒ ටික කරගෙන අර ටික අත්හැරියොත් තිබිච්ච පරිසරය සුද්ධ වෙනවා. මතු අමනුෂ ආහාර පරිසරයක් අපි ළඟ නැති වෙයි. ඔය ටික අපි ගෙදර කරගත්තොත් කූණියන් 1000ක් කරලා දෙයක් නැගෙදි. මොනවා කරන්නද? පරිසරات එක සුද්ධානේ කරන හැටි. හැබැයි ඔය ටික කරගන්න බැරි නිසා ඒකෙද ගැළපෙන පුද්ගලියෝ ඒක ජීවත් වෙනවද? කොටස ජීවත් වෙනවා. ඒක අවස්ථාවක සක්‍ර දෙවියෝ සුදම් සභාවට ගිහිලා ඉන්න වෙලාවක පාණ්ඩු කම්බල සෛලාසනයට ඇවිල්ලා එක්තරා යක්ෂයෙක් වාඩි වුණා. බලවත් යක්ෂයෙක්. අඟුරු මිත්‍යෙක් ආයි පුංචි එකෙක්. බලපහම වඳුරු පැටියා වගේ පොඩි එකෙක් ඉන්නවා. දේවතාව මේක දැක්කා. දැකලා මේ නීච යක්ෂයෙක් කැවිදිල්ල අපේ රජුලුවන්ගේ ආසනේ දූෂ්‍ය කරනවා. මේ යක්ෂයා කොහොමද අපේ දෙවියන් අතුවත් ඉඳගන්න නැති ආසනේ වාඩි වෙන්නේ? යක්ෂය පාල කියලා බොහොම සැලකලා. යක්ෂයා ගියා වේවි උඩ පෑන. එන්නේ නම් මහත් වුණා. මහත් වෙන්නේ මේ යක්ෂයා උගේ බලේ පෙන්නේ පෙන්නේ. අපේ දෙවියන්ගේ ආසනය කිල්ටු කරන, අපේ රජුරුවන්ගේ ආසනය කිල්ටු කරනවා. යක්ෂය වහා පාල කිය කිය කෑ ගහන්න පටන් ගත්තා. කෑ ගහන කෑ ගහන උඩ පැන පැන සන්තෝෂේ මහත් වෙනවා. අන්තිමට මුළු ආසනය එකක් පිරුණා මේ යක්ෂයා. දේවතාවෝ බය වුණා මේ මහපුදුම යක්ෂයින්. දැන් මේක මහ බලයක් තියෙනවා. විදහාට ඉක්මන් කරලා ගිහලා සක්‍ර දෙවියන්ට කියමු කියලා සක්‍ර දෙවියන්ට කිව්වා. උණ හැටි කියහල්ලා කියන්නකො. මෙන්න මෙහෙම අඹුරු මිටිකා බොහොම පුංචි දෙවිදිල්ල. මෙහෙම අපි එපා කිය කිය කෑ ගහන මහත් වෙලා කියලා මුළු ආසනෙ එකක් වෙලා ඉන්නවා. ඒ යක්ෂයා කවුද කියලා මම දන්නවා යංකු. ඉතින් ඇවිදලා බොහොම සන්තෝෂයෙන් ඉනහ වෙලා පැත්තක බිමින් ඉඳගත්ත සක්‍ර දෙවියන්ට. මේ යක්ෂයානනි මට ඔතනත් එකයි මෙතනත් එකයි. අටෝ කියනවා. ආයි හිනහවිලා උඩ පැනලා බැලුවා. ඒ වෙනාට යක්ෂය මට කමන්නේ නැහැ. මට මෙතනත් එකයි මෙතනත් එකයි. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ බලන් ටිකක් පුංචි වෙලා යක්ෂය. අන්තිමට ඇද ගහ කෑ ගහ හිමි හිමි පුංචි වෙලා පුංචි වෙලා ගියා මෙහෙම කියන්න ගියා. පස්සේ වර පුංචි අඟුරු මිටා වගේ නේද අතුරු දානවා. ඔච්චර කී අරින්න බැරි යක්ෂය ගියා නේද කියලා සක්‍රදී එහෙම අනි දෙවියන්. මේ කොහොමද ස්වාමීනි? ඇරි මොකද්ද ඒ කරන්නේ? ඔය යක්ෂයා ද්වේෂයේ ආහාර ක්‍රමෙන් ජීවත් වෙනවා. කෙනෙක්ගේ හිතක් හිදුනහම නැගින්නා වූ ස්වභාවයේ ඒ චිත්ත ස්වභාවයෙන් නැගින්නා වූ ආහාරයක් නැගිනවා. ඒක තමයි ඔහුගේ ආහාරය. මේ ආසනේ ඉඳගත්තා කියලා ඔබලට හරියට හිදුනා. ඔබලා හිතිලා ඉඳන් වෙහෙදින් කෑ ගැහුවා, දොස් කිව්වා. කියන්න කියන්න උට ආහාර මෙහෙද නිපදෙවුවා. ඒ ආහාර භුක්ති ඉඳලා ඉඳන් ඌ මහත් වුණා. එහෙමයි ඔක ලොකු. මගෙන් ඒ ආහාරය උට හම්බුන්නේ නැහැ. මට ඔතනත් එකයි මෙතනත් එකයි මම සතුටු හිතකින් හිටියා. මාවත් කුපිටකල ආහාරය ගන්න බැලුව හරි ගියේ නැහැ. මං අනුගමනය කරන ඔබලත් නිහඬ වුණා. දැන් මෙතන ආහාරය ඉස්සුනා යසයද. සෙනෙහකින් ලැබෙන ආහාරය මහත්ුණා වගේම ආහාර නිරෝධයෙන් ඔබ සෙනෙහකින් ආහාර නැති දුර්වල වුණා. ඒකෙන් උඩ මෙතන ඉඳ බැරිලා අතුරුදහන් වෙලා යන්න ගියොත් නොහොමයි. එහෙනම් ඒ නිසා දැනගන්න බුදුරණා දේශනා කරන මහණෙනි ඔන්නෝම යස කොටසක් ඉන්නවා. කෙනේ දූෂිත වාටපත් කරගුවාම ඇතිවෙන දූෂිත මානසිකත්වයේ නැගෙන ශක්තිය. ආහාර කරේ නැ උන් ජීවත් වෙන්නේ. දුෂ්ට හිතකින් යුතුව ඉන්න කෙනෙකුට කවදාවත් ඒ යක්ෂය මෙල්ල කරන්න බෑ. ඒක මෙල්ල කරන්න ඕන නම් ඒ මානසිකත්වය නැති කරගන්න ඕන. එතකොට ඒ යක්ෂයාගේ වැඩිමමක් නැහැ. පැමිණීමක් නැහැ. මෙන්න මෙහෙම දේශනාව පිටරන්හතේ කළා විසුණුහතේලා. එහෙනම් අපි හිතා ගන්න ඕනේ කොච්චර හුණියක් ගැපුවා. කොච්චර ආරස්සා කළා. අපි ආහාර නිපදවනවා නම් දුෂ්ට විදිහට අපිට පුළුවන්කමක් හම්බෙන්නේ නැහැ කවදාවත් ඒකෙන් මිදෙන්න.